මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීලයේ සමාදන් වෙන්නේ නමස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් ආජීවට්ඨනක දීලං ධම්මං සාධුවං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තම්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සතියංස පරිපුන්නා සුභාවිතා අනුකුම්බං පරිචිතා යථා බුන්ධේන දේසිතා සෝමං ලෝකං පභාසේති අභාමුන්තෝ වචන්දිමාති. සදහවත් පින්වතුනි, මහා කප්පින මහරහතන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට ගැනෙන ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේ නමක්. භික්ෂුන් වහන්සේලාට අවවාද දීමේ සමත් භික්ෂුන් අතර ඒතදග්‍ර තනතුර බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත්තු කෙනෙක්. උන්වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද දුන් අවස්ථාවක ප්‍රකාශ කර ආනාපාන සතිය පිළිබඳ වර්ණාත්මක ගාථාවක් තමයි අපි මේ මාතෘකාව හැටියට අද ඉදිරිපත් කළේ. මේ කියවපු ඒතදර්ශ තනතුර බලාපොරොත්තුෙන් දීර්ඝ කාලයක් අතීත බුද්ධ ශාසනවල පාරමී ධර්ම පිරූ මහා පින්වන්ත කෙනෙක් හැටියට මහා කප්පින ඒ කප්පින රහතන් වහන්සේ ගැන පොතපතේ සඳහන් වෙනවා. බුද්ධ කාලයේදී කුකුට කියන නගරයේ රජ පවුලක ඉපදිලා කප්පින නමින් රජ වෙලා ඉන්න අතරේ සවැත් නුවරින් පැමිණි වෙළඳ පිරිසකගෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ප්‍රවෘත්ති අහලා ඇති වුණු ශ්‍රද්ධාව පිට දහසක් අමාත්‍යවරුන් සමග පිටත් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා එහි භික්ෂුභාවයෙන් පැවිද්ද ලැබුව බවත් ඊළඟට ඒ දේශනා අහලා ඉක්මනින්ම රහත් වුණු බවත් පොතපතේ සඳහන් වෙනවා. එහෙම රහත් වෙලා මහා කප්පින මේ මහරහතන් වහන්සේ වැඩි කාලයක් ගත කළේ විවේක සුවයෙන් ධ්‍යාන ඵල සමාපatti සුවයෙන් එකට කියන ditth ධම්ම සුඛ විහාර කියලා මේ විදිහට කාල ගත කර බව සඳහන් වෙනවා. එක ප්‍රවෘත්තියක් කියවෙනවා. උන්වහන්සේ විවේක ස්ථානවල ඉන්න අතරේ නිතර අහෝ සුඛං කියන එකේ අදහස අනේ කොයිතරම් සැපදද්ද අනේ කොයිතරම් සැපදද්ද කියන ඒ වචන ප්‍රකාශ කරයි. ඒක අහලා සංඝයා වහන්සේලා හිතුවා මේ පැරණි රජකම ගැන හිතලා මේ විදිහට කියනවා කියලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක පැමිණිලි කරා වගේ ඒක කිව්වා මෙහෙම සිද්ධියක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කප්පින මහරහතන් වහන්සේ කැඳවලා සැබෑද කප්පින ඔය අහෝ සුඛං කියලා කියන්නේ. ඒ කප්පින ස්වාමීන් වහන්සේ කිව්වා ඒ කියන්නේ මොකද කියලා භාග්‍යතුන් වහන්සේම දන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවස්ථ සංඝයා වහන්සේලාට කිව්වා නෑ මගේ පුත්‍ර මහා කප්පින වේ රජසුව කාමසුවේ ගැන හිතලා නෙවෙයි ඒ කියන්නේ මේ ලබාගත් අරහත් ඵලය ඒ සුවය ප්‍රකාශ කරමින් උයේ අහෝ සුඛං කියන්නේ කියලා ඒ ධම්පදේ එක්තරා ධම්මපීති සුඛං සේති ආදී ගාථා පාවා දාලා ඒකක අවස්ථාව. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ තවත් නුවර වැඩ වාසය කරනකොට කරන වෙලාවක මහා කප්පින මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ටිකක් ඈතින් කිට්ටුවෙන් සමාධියේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ මේක දැකලා සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි අර භික්ෂුවගේ සිරුරේ සැලවීමක් සසලවීමක් දකින්න ලැබෙනවද? එතකොට මේ සංඝයා වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ ආශ්‍රමතුන් වහන්සේ සංඝයා මැද හිටියත් තනිව භාවනා වැඩ හිටියත් උන්වහන්සේගේ ශරීරයේ සසලවීමක් සැලවීමක් අපිට දකින්න ලැබෙන්නේ නැති. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා යම් සමාධියක් හරියාකාරයේ වැඩිම තුලින් පරිපූර්ණ වශයෙන් වැඩිම තුලින් කෙනෙකුගේ අන්න ඒ විදිහේ තත්වයක් සමාධියේ වැඩ ඉන්නකොට එහෙම සසලවීමක් නැද්ද? අන්නේ සමාධිය මේ කියන මේ මහා මේ භික්ෂුව විසින් ඊටාත්ම පහසුවෙන් ලබා ගන්න පුළුවන් තත්වයට පුරුදු කරලා තියෙනවා. ඊළඟට කවර සමාධියක්ද කියලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනාපාන සති සමාධියයි කියලා. ඒකම ආනාපාන සති සමාධිය ඒ පියවර 16කින් යුක්ත වෙතන දක්වනවා. ඊළඟට තවත් ප්‍රවෘත්තියක් එහෙම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මහා කප්පින මහරහතන් වහන්සේගේ ගෝල පිරිසකින් අහනවා කොහොමද මහණෙනි මේ මහා කප්පින භික්ෂුව ඔය නමලට ධර්මදේශන අවවාද උපදෙස් එහෙම දෙනවද කියලා. එතකොට ඒ සංඝයා වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේ නිතරම ඒ මහා කප්පින මහරහතන් වහන්සේ නිරන්තරයෙන්ම ditta dhamma sukha viharaneen විවේකීව වැඩ ඉන්නවා මිසක් අපට අවවාද මාත්‍රයක් අත් දෙන්නේ නැති. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මහා කප්පින මහරහතන් වහන්සේ කැඳවල සැබෑද කප්පින තමන්ගේ මේ ගෝල භික්ෂුන්ට කිසි අවවාදයක් අත් දෙන්නේ නැත්තේ එසේය ස්වාමීනි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දැන් වැරද්දක් කළ සාමාන්‍ය කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කියන්නේ මෝග පුරිස ආදී වචන රහතන් වහන්සේලාට එහෙම ආමන්ත්‍රණය කරන්නේ නැහැ. බ්‍රාහ්මණය එහෙම කරන්න එපා. තමන් ළඟට එන අයට ධර්ම දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එසේය ස්වාමීනි කියලා පිළිගත්තා. ඊට පස්සේ මහා කප්පින මහරහතන් වහන්සේ කොයිතරම් අවවාද දීමේ දක්ෂද කියන එක දක්වන්නේ එක අවවාදයෙන්ම දහසක් නමක් රහත් බවට පැමිණෙව්වයි කියනවා. ඒ දක්ෂතාව නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද දීමේ දක්ෂ අය අතර අයතදග්‍ර තනතුර මහා කප්පින මහරහතන් වහන්සේ දීවදාළ බව පොතපතේ කියවෙනවා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට අවවාද නමුත් පිටින් පිට භික්ෂුන් වහන්සේලාට පැවරෙන වගේ කීමක් තමයි චුනින් වහන්සේලාට අවවාද දීමට. ඉතින් මේ මහා කප්පින මහරහතන් වහන්සේ එක් අවස්ථාව භික්ෂුන් වහන්සේලාට දුන්න අවවාද පිළ අවවාද වශයෙන් ප්‍රකාශ කළ ගාථා අතර දකින්න ලැබෙන ගාථාවක් තමයි අපි අද මේ මාතෘකාව කළේ ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා. යම් කෙනෙකුන් විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් වඩන ලද්දේද අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේශිතා බුදුරජාන් වහන්සේ දේශනා කළ ආකාරයට අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේද සෝමං ලෝකං පභාසේති අභාමුත්තෝව චන්දිමා ඒ භික්ෂුව ඒ තැනැත්තා කළු වලාකුලින් මෑතුණු සඳ මඩල වගේ ලෝකය ආලෝකවත් කරනවා ඒකයි ඔය ගාථාවේ අදහස දැන් එතකොට මේ මහා කපින මහරහතන් වහන්සේගේ ජීවිත කතාන්තර ගැන කියනවට වඩා අපට වැදගත් වෙනවා උන්වහන්සේ ආදර්ශිනුත් අවවාදිනුත් ලෝකයාට දැකූ ආනාපාන සතිය පිළිබඳව ඒකේ වැදගත්කම පිළිබඳව යමක් කීම මොකද මේ යුගයේ බොහෝ දෙනා අත වශයෙන් අපිනුත් ඉල්ලා හිටනවා මේ භාවනාවට අදාළ මේ උපදෙස් යම් නම් ප්‍රමාණයට අපින් ලැබෙනවා නම් හොඳයි කියලා ඉතින් මේ ධර්ම දේශනාවත් ඒකට අපි උපකාර කරගන්න අදහස් කළා දැන් එතකොට ආනාපාන සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවල නොයෙකුත් විදියට ඒක ඒ ආනාපාන සතිය වඩන ආකාරයත් එහි ආනිසංසත් ප්‍රකාශ කරලා තිබෙනවා ප්‍රධාන වශයෙන්ම සැලකිය හැකි මැදුම් සංගයේ තියෙන ආනාපාන සති සූත්‍රය ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඒකේ ආනිසංස පක්ෂයත් පෙන්눔 කරමින් මෙන්න මෙහෙම සඳහන් කරනවා මහණෙනි ආනාපාන සති භාවනාව වඩන ලද්දේ පුරුදු කරන ලද්දේ මහත්ඵල මහානිසංසයි කෙසේ වඩන ලද්දේද කියලා ඊළඟට ඒක පිළිබඳව විස්තර ප්‍රකාශ කරනවා 16 ආකාරයකට පියවර 16කින් ඉතින් ඒ නමුත් දැන් බොහෝ දෙනාට ආනාපාන සති භාවනාව ගැන දැනගන්න ලැබෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයෙන් සතිපට්ඨාන සූත්‍රය කවුරුත් මේ බෞද්ධ පින්වතුන් බොහොම ආදරයෙන් පරිහරණය කරන සූත්‍රයක්. ඒ සූත්‍රයේ අර කියාපු පියවර 16න් 4ක් දැක්වෙනවා. මොකද මේ 16 ඇත්ත වශයෙන් කියනවා නම් ඒ ආනාපාන සති ආදී සූත්‍රවල දක්වන්නේ 16 4 ඒවයින් බෙදිලා යනවා සතර සතිපට්ඨාන ආදියට. දැන් ඒ අර ආනාපාන සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ආනාපාන සති භාවනාව වඩන ලද කල්ලි පරිපූර්ණ වශයෙන් පුරුදු කරන ලද කල්ලි ඒ භාවනාව ගිහිල්ලා සතර සතිපට්ඨානය සම්පූර්ණ කරනවා. ඒ සතර සතිපට්ඨානය හරියාකාර වඩනකොට බහුල වශයෙන් කරනකොට ඒක ගිහිල්ලා සත් බොජ්ජංග ධර්මහත සම්පූර්ණ කරනවා. බොජ්ජංග ධර්මහත සම්පූර්ණ වෙනකොට විඥා විමුක්ති කියලා කියන මාර්ග ඥාන මාර්ග ඵල ආදිය මතුවෙනවා. අභිඥා මාර්ගඵල ආදී මතුවෙනවා කියලා අන්න ආනාපාන සතිය දුර යන හැටි එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන ආනාපාන සූත්‍රයේම අර හතර බෙදිලා යනවා ඊළඟට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හැටියට. ඒ 16 හැදෙන්නේ එහෙමයි. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ ආනාපාන සතිය හරියාකාර පරිපූර්ණ වශයෙන් වඩනකොට ඒක සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරනවා. සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ වෙනකොට සත්‍ය බොජ්ජංග ධර්මයන් සම්පූර්ණ වෙනවා. ඒකෙන් ඊළඟට විද්‍යා විමුක්ති කියලා කියන්නේ මේ ශාසනයේ උතුම් පරමාර්ථ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. ඔන්න ඊළඟට අපි අර සතර සතිපට්ඨාන සූත්‍රයේ වඩාත් සවිස්තරව ආනාපාන සති සමාධිය ආනාපාන සතිය ඒ කායානුපස්සනාවට ගැලපෙන හැටියට එතන සවිස්තරව කියවෙන නිසා ඒකේ එතන බුදුරජාණන් වහන්සේ දක්වන වාක්‍ය අපි පදයෙන් පදය තේරුම් කරන්න බලමු. දෙපික්ක වේබික්ක අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචන කීපයක් සඳහන් වෙනවා. එතන පද කීපයක් ආනාපාන සතිය කරන ආකාරය මූලිකව ඒකට අවශ්‍ය උපදෙස් කීපයක් මේ පද කීපයේ සඳහන් වෙනවා. මිහිදා මහණෙනි භික්ෂුවක් ඔන්න ඊළඟට කොයි භාවනාව ගැන කියවෙන එකක් තමයි අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා ආරණ්‍යගතව එහෙම නැත්නම් ගහක් මුලට එහෙම නැත්නම් පාළුගියකට ඒ කියන්නේ විවේකය. නිහඬ විවේකී පරිසරයක් ආනාපාන සතිය සඳහා අවශ්‍ය බවයි ඒකෙන් අඟවන්නේ. ඊළඟට මේ භාවනාව සඳහා සුදුසු ඉරියව්ව කියවෙනවා නිසීදති. මොකද දැන් මෛත්‍රී භාවනාව ආදී සතර ඉරියව්වෙන් වඩන්න පුළුවන් බව කරණීය සූත්‍රයේ සඳහන් වෙනවා. තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා ආදී වශයෙන්. නමුත් ආනාපාන සති භාවනාව සඳහන් වෙන හැම තැනකම ඉරියව්ව පිළිබඳව විශේෂයෙන් සඳහන් වෙනවා නිසීදති හිඳගෙන. ඊළඟට තව වැදගත් කාරණා කීපයක් එතන සඳහන් වෙනවා. නිසීදති පල්ලංකං ආභුචිත්වා. අන්න අමුතු වචනයක් එතන සඳහන් වෙනවා. පල්ලංක කියලා කියන්නේ පුටුවටත් කියනවා යහනටත් කියනවා පල්ලංකං. එතකොට පල්ලංකං ආභුචිත්වා කියන්නේ පුටුවක් නවාගෙන ශරීරයෙන්ම කයෙන්ම පුටුවක් නවාගෙන. මේ වචන ටික ඊටම වැදගත්. පල්ලංකං ආභුචිත්වා. උජුං කායං පනිදාය. කය ඍජුව තබාගෙන. දැන් එතකොට සාමාන්‍යයෙන් මේ පුටුවක් ගැන හිතනකොට පුටු ඇඳ තියෙනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ කයින්ම නවා ගන්න පුටුවේ ඇන්ද තමයි පිටිකොන්ද. මේ පුටුවේ මෙට්ටේ මොකද්ද කියන එක මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. අපි කාටවත් උපතින්ම ලැබිච්ච මෙට්ටයක් තියෙනවා. මේ මෙට්ටේ උඩ තමයි මේ පින්නතුන් දැන් මේ ඉඳගෙන සිටින්නේ. ගෙදර දොර වල්වන නම් අර ඉඳගත්තු හැටි ඇතුළට යන නොයෙකුත් විදිය කුෂන් මාර්ග තියෙන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න අර ස්වාභාවික මෙට්ටය. ඒක හිතා ගන්න පුළුවන් නේ. එතකොට මේ පුටුවේ ඇඳ පිටිකොන්දයි අර මේකට අමුතු කොට්ට මෙට්ට ආදියක් අවශ්‍ය නැහැ. පල්ලංකං ආභුජිතා උජුන් කායං පණ්ඩායි. ඊළඟට මේ කය ඍජු කිරීම පිළිබඳවත් මේ ඇතැම් භාවනා යෝගීන් ලේසි ක්‍රම සොයා ගන්නවා. පිටිපස්සෙට යම් කිසි පොඩි කොට්ටයක් එහෙම තියෙනවා. ඔය විදේශික යෝගීන් අතර ඔය පුරුද්දක් තිබෙනවා. ඒක අර සමුහ භාවනා ආදී ඡායාරූපයක් ගන්නකොට හොඳට තියෙනවා. ඉස්සරහ පැත්තෙන් ගත්තු ඡායාරූපේ පස්සෙන් ඡායාරූපයක් කරන් බලනකොට සමහරුන්ට ජැක් ගහලා වගේ අර කොට්ට යටින් තියෙනවා. ඒක එච්චර ඒක කෘත්‍රිම උපක්‍රමයක්. ඒක හොඳ නැහැ. එතකොට අපිට මේවා කියන්න වෙන්නේ අර උපදේශ බලාපොරොත්තු වෙන නිසායි. අන්න ස්වාභාවික ඉතින් අතීතයේ සංඝයා වහන්සේල බුදුරජාන් වහන්සේ චාරිකාවේ වඩින අතරේ ගහක් යටට ගිහිල්ලා සිවුර හරි වුණක් වෙලා වෙරලා එලාගෙන හරි නිසිදෙන උඩ හරි ඉඳ ගන්නවා. අන්න අර කියාපු ස්වාභාවික පුටුවන වාගෙන. 아무තු දේවල් අවශ්‍ය නැහැ. ඉතින් අර ආබාධිත තත්වයන් තිබෙනවා නම් ඒක වෙනමයි. නමුත් පටන් ගැනීමේදීම අර දේශි කරගත්තොත් ඔය පුතු භාවනා ක්‍රම දැන් බොහෝ විට ජනප්‍රිය වෙගෙන යනවා. අන්න අර ස්වාභාවික පුටුව අමතක කරන්න නරකයි. ඉතින් ඒකයි පරලංකම් ආභුජිත්ව අවුජුං කායන් පනිදාය. කය ඍජු කිරීමේ අර්ථය මොකද්ද කියලා හිතලා බලන්න වනිනවා. මේ හුස්ම කියන එක ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටාම ස්වාභාවික හොඳට මේ නාසිකාග්‍රේ දැනෙන්නේ කය ඍජු කළ අවස්ථාවේ. දැන් ණයකුණත් ඒ පිඹින්න කය ගැලින් කරගන්නවා. ඒ වගේ තමයි මේ වායෝ ධාතුව, මේ ආශ්වාස ප්‍රශ්වාසයේ වායෝ ධාතුව ඊටාම පිරිසිදුව පැහැදිලිව මතුවෙන්නේ කය ඍජු වුණු අවස්ථාවයි. එතකොට ඍජුම් කායම් පනිදාය කියලා කියන්නේ කය ඍජු කර තබා ගැනීමට ඉටාගෙන අදිෂ්ඨාන කරගෙන. ඔන්න ඊළඟට තවත් වචන කීපයක් සඳහන් වෙනවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සතිය කමඨහනට පෙරට කොට තබාගෙන ඒ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක කොයි භාවනාව පිළිබඳවත් සඳහන් වෙනවා. ඉතින් මෙතන කියන්නේ දැන් ඔන්න ආනාපාන සතිය වඩනකොට අපේ සිත විසිරලා යන්න පහසුයි. ඒ අතට යනවා. ඒක නිසා අපි ඒ ආනාපාන සතිය ඒ ආශ්වාස ප්‍රශ්වාසය ඇතුල් වෙන පිට වෙන තැන වෙන මේ නාසිකාග්‍රයේම නුනත් ඒ ප්‍රදේශයේ සිත නදවා ගන්න ඕන. මොකද මේ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව ඒකට සතිය පිහිටුවීමයි කියන ඒ අදහස පෙරටු කරගෙන. ඒකයි පරිමුඛං සතින් උපට්ඨවෙත්වා. සිහිය පෙරටු කොට තබාගෙන. ඊළඟට නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පණිදාය පරිමුඛං සතින් උපට්ඨවෙත්වා. ඔන්න ඊළඟට කියවෙනවා යම් කිසි වාක්‍යයක්. ඒක නිකන් සිද්ධාන්තමය වශයෙන් වටිනාකමක් තියෙන එකක්. මේ පියවර 16ටම පොදු වූ එහෙම නැත්නම් ඊටම ආවේනික වූ විශේෂ අභ්‍යාස කොටසක් එතන කියවෙනවා. සෝ සතෝව අස්සසති සතෝ පස්සසති. ඒ විචුව එහෙම නැත්නම් ඒ යෝගාවචරය සිහි ඇතිේම ආස්වාස කරයි. සිහි ඇතිව ප්‍රස්වාස කරයි. මෙන්න මේක මේ 16 පියවර 16ටම බලපාන එකක්. මෙතන වෙනස මොකක්ද? දැන් අපේ උත්පත්තියේ ඉඳලාම අපි හුස්ම ගන්නවා. ඇත්ත වශයෙන්ම අපි උපතින්ම ඇදුම රෝගියෝ වගේ මව කුසෙන් එළියට ආපු වෙලාවේ ඉඳලා අපි හුස්ම ගන්නවා. එතකොට නමුත් ඒක සතියත් එක කෙරෙන එකක් නෙවෙයි. බොහෝ විට ඉදිනදා ජීවිතේ අපි හුස්ම ගන්න බවවත් දන්නේ නැහැ. ඒකනේ බොහෝ දෙනා කියන්නේ භාවනා කරන්න එහෙම නැද්ද කියලා අහුවම හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. දැන් ඒක නිසා හුස්ම ගන්න වෙලාවක් ලබන්න මොකද්ද කරන්නේ? අනිත් වැඩ වර්ජනය කරනවා. මොන වගේ වැඩද වර්ජනය කරන්න වෙන්නේ? ගමන් බිමන් වලින් ඒව ගමන් බිමන් වර්ජනය කළ පොඩි නිමාඩුවක් ගන්නවා. ඒක සංකේතය තමයි කකුල් දෙක නවා ගැනීම. ඊළඟට තව අත් දෙකෙන් කරන්න නානාවිද වැඩ තියෙනවා. ඒවයින් වර්ජනය කළා අත් දෙක තැන්පත් කරගන්නවා. ඊළඟට ඒ වගේම තමයි ඇස් දෙකෙන් බලන්න නොයෙකුත් දේවල් තියෙන ලස්සන දර්ශන හිම ඒනුත් නිමාඩුවක් ගන්නවා. ඔන්න එතකොට හුස්ම ගැන අවධානය යොමු කරන්න වෙලාවක් ලැබුණා. ඉතින් ඒකයි සතෝ අස්සසති. මේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සතිය පිහිටුවීම මිසක් අර ප්‍රාණායාම හින්දුන්ගේ ප්‍රාණායාම වගේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ අභ්‍යාසයක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසය උත්සාහයෙන් කරලා කය පිළිබඳව ශක්තිමත් කර ගැනීම හෝ වෙන අරමුණක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේ උත්පත්තියේ ඉඳලා එන ආස්වාස ප්‍රස්වාසය කියන මේ අදුම රෝගී හරියාකාර තේරුම් අරගෙන මේ උපත කියලා කියන මේ භයානක සංසාර දුක මෙතනද මනති කර ගැනීමටයි ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටුවන්නේ. එතකොට මේක සතිය පිහිටවීමේ අභ්‍යාසයක්. ඒකයි අර සෝ සතෝ වාසසති සතෝ පස්සසති. ඒක සිද්ධාන්තමය වටිනාකමක් ඇති පාඩයක්. ඔන්න එතන ඉඳලා තියෙන්නේ අර එක එක පියවර. අර අපි කිව්වා සතිපට්ඨාන සූත්‍රයේ මුල් පියවර හතර පමණයි තිබෙන්නේ කායානුපස්සනාවට අදාළ නිසා. එතකොට එතන සඳහන් වෙනවා අපි කිව්වොත් ඔන්න පළමුවෙන්ම සඳහන් වෙනවා දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති කික්ව හෝ ආස්වාස කරන්නේ දික්ව ආස්වාස කරමි දැනගනි මනාව දැනගනි කියන එකයි පජානාති කියන්නේ ප්‍රකට ලෙස දැනගනි මේක එක වචනයක්ම වැදගත් අපට බුද්ධ වචනේ ආශ්‍රයෙන් යථා බුද්ධේන දේශිතා කියලා තියෙන බුද්ධ වචනේ ආශ්‍රයෙන් ආනාපානය කරන තරමට තමයි ඒක ආනිසංසහිත වෙන්නේ එතකොට මෙතන දීඝං වා අස්සසන්තෝ දික්ව හෝ ආස්වාස කරන්නේ දික්ව ආස්වාස කරමි දැනගනි ඊළඟට ඒක තියෙනවා දික්ව හෝ ප්‍රස්වාස කරන්නේ දික්ව ප්‍රස්වාස කරමි කියන්නේ හුස්ම හෙළමි කියන එක දැනගන්නවා ඊළඟට ඒකම තියෙනවා රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමීති පජානාති කෙටියෙන් හෝ ආස්වාස කරන්නේ කෙටියෙන් ආස්වාස කරමි දැනගනි කෙටියෙන් ප්‍රස්වාස කරන්නේ කෙටියෙන් ප්‍රස්වාස කරමි දැනගනි මෙන්න මේ තියෙන පාඨ යුගල දෙකත් ඇතැම් අය වරදවල වටහා ගන්නවා මේකත් අර අභ්‍යාසයක් හැටියට සලකලා පළමුවෙන් දීර්ඝ හුස්ම ගන්න උත්සාහ කරන උත්සාහයෙන් හුස්ම ගන්නවා දිගට හුස්ම අරගෙන ඊළඟට තියෙන්නේ ඊළඟ ඉලක්කම් වල තියෙන්නේ කොටට ගන්නනේ ඔන්න කොටට ගන්න. එතකොට අස්වාභාවිකයි. එහෙම නෙවෙයි මෙතන අපිට මේකට මේක තේරුම් ගන්න උපකාර වෙන එක අකුරක් තිබෙනවා. දීඝං වා වා කියන නිපාතයේ අදහස හෝ එතන කියන්නේ දික්ව හෝ. එතකොට ඕන කමින් දික්ව ආස්වාද ප්‍රසාර කිරීම නෙවෙයි මෙතන කියන්නේ. දික්ව ආස්වාද කරනවා නම් තික්ව බව දැනගන්න කොටනම් කොට හැටියට දැනගන්න ඒකයි මේ කියන්නේ එතකොට ඔන්න ඒ යුගල දෙකක් එතන සඳහන් වෙනවා දීඝම රස්සම්වා ඊළඟට කියවෙනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති එතන ටිකක් අමුතු වෙනස් වීමක් වෙනවා මේ පාඨයේ ඕක බොහොම දිනාට බොහොම දෙනා අතර මතභේද වලට හේතු වුණු පාඨයක් සබ්බකාය පටිසංවේදී මුළු කය ප්‍රතිසංවේදනය කියලා කියනවා වින්දනය කරමි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති අර ඉස්සෙල්ල කිව්වේ වර්තමාන වශයෙන් දැන් කියන්නේ අනාගත වශයෙන් ඒ වගේම සික්ඛති කියන වචනිකුත් කියන සික්ඛති කියන්නේ හික්මනවා සිංහලට නැගුවොත් මුළු කයම වින්දනය කරමින් ආස්වාද කරන්නෙමි හික්මේ මුළු කයම වින්දනය කරමින් ප්‍රස්වාද කරන්නෙමි හික්මේ මේක අදහස මොකද්ද දැන් මේ ආස්වාද ප්‍රස්වාසය ඇත්ත වශයෙන්ම කයට අයිති දෙයක් ඒක සඳහන් වෙනවා දැන් වෙන තැන්වල සඳහන් වෙනවා අස්සාස පස්සාස කාය සංඛාරෝ කියලා. දැන් කාය කයින් කෙරෙන වැඩ තියෙනවා ඒවා මේ පින්නතුන් දන්නවා දැන් අතින් පයින් කරන වැඩ ඒවා හැම එකක්ම ඔය කුසල කුසල ගැන කියනකොට කයින් කෙරෙන අකුසල එහෙම කියන්නේ ඒ කර්ම රැස් වෙන විදිය දේවල් ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන කියනවා ආස්වාස ප්‍රස්වාස කාය සංඛාරෝ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසය තුලින් තමයි කය සකස් වෙන්නේ. එතකොට කයින් කරන සකස් කිරීම නෙවෙයි මෙතන කියන්නේ ආස්වාස ප්‍රස්වාසය තුලින් උයි කය සකස් වෙන්නේ. අන්න ඒක නිසායි මේ සබ්බකාය පටිසංවේදී. එතකොට මුළු කයට ඇත්ත වශයෙන් අවධානය යොමු කරන්නේ මේ නාසිකාග්‍රය හරිය තමයි. නමුත් යම් අවස්ථාවක මුළු කය මේක මුළු කයට බලපාන හැටි සබ්බකාය පටිසංවේදී. මොකද මේක කාය සංස්කාරයක් බව වටහා ගන්න ඕනේ. දැන් මේ ධර්මයේ තව ටිකක් පැහැදිලි කරනවා නම් මේ එක ටිකක් ගැඹුරු කාරණයක්. කාය සංඛාරෝ කියලා කියන්නේ කය සකස් වීමට හේතු වන මූලික ක්‍රියාකාරීත්වය තමයි ආශ්වාස ප්‍රශ්වාසය. ඒක තේරුම් ගන්න පුළුවන් දැන් යම් කිසි බර වැඩක් කරනකොට තමන් හොඳ හයියෙන් හුස්මක් ගන්න. කය සකස් කරගන්න. හුස්මක් අල්ල ගන්නවා සමහර විට සමහර වෙලෙ කරන්නේ. අන්න ඒ විදිහට ඇතුළතින් කය සකස් කර ගැනීමට. ඉතින් ඒකට උපකාර වෙන දැන් ධර්මයේ සඳහන් වෙනවා සංඥා වේදනා දෙක තමයි චිත්ත සංඛාර. චේතනා ආදී සකස් වෙන උපකාර වෙන සංඥාවත් වේදනාවත්. ඒ වගේම වචනය අපි කටින් පිට කරන වචනයට යටින් තිබෙන්නේ විතක්ක විචාර. විතක්ක විචාර වචී සංඛාරෝ. ඔන්න ඔය ගැඹුරු කාරණයක් උතන සඳහන් වෙනවා. ඒක නිසා මෙතන තේරුම් ගන්න තියෙන්නේ කයට අවධානය යොමු කරන්නේ මක් නිසාද? මේක එහෙම නැත්නම් ඒක අර සතිය හොඳට පිහිටුවා ගත්තාට පස්සේ බහැරට යන්නේ නැත්නම් කය එක තමයි දැන් ජීවත් වෙන්නේ. කය එකමයි මේ සතිය පවතින්නේ. මේ ආස්වාද ප්‍රසවාස දෙක කයටම අයිති දෙයක්. කය සකස් කිරීමේ ආස්වාද ප්‍රසවාදයෙන් කියන කාරණය තේරුම් ගන්න උපකාර වෙනවා. ඒකයි සබ්බකාය පටිසංවේදී කියන්නේ. එතකොට අස්ස සිස්සාමිති සික්ඛති. දැන් එතකොට මෙන්න මේ ඊළඟට කියවෙනවා ඒකේ අරමුණ මොකද්ද කියන එක. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති කියන එක ඊළඟට සඳහන් වෙනවා තව යුගලයක්. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. මේ කාය සංඛාර කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුවමින් ආස්වාස කරන්නේමි හික්මේ. කාය සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නේමි හික්මේ. මේ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේදී කල්පනාකාරී වෙනවා කය පිළිබඳව. මොකද මේ හැම එකෙම බලාපොරොත්තුව මේ ක්‍රියාකාරීත්වයේ සංසිඳුවල පස්සද්ධිය තුළින් සමාධිය ලං කර ගැනීමයි. එතකොට කයට හිත යාම තුළින් අර ආශ්වාස ප්‍රශ්වාසය තුළ ආශ්වාස ප්‍රශ්වාසය නිසා යම් කයෙහි අනවශ්‍ය අනර මහ කපිනහාමුදුරන්ට නැති අන්දමේ සතල වීම ආදියක් තිබෙනවනම් අනවශ්‍ය එහෙම නැත්නම් වේගයෙන් හුස්ම ගැනීම ආදී අතිධාවනයන් තිබෙනවනම් ඒවා ඉබේටම අහු වෙනවා සබ්බකාය පරිසංවේදී අවස්ථාවේ. අහු වුණාට පස්සේ ඔන්න ඊළඟට කරන්නේ පස්සම්භයං. ඒවා සංසිඳවනවා. කාය සංසිඳු වෙන්නේ. ඒ ආස්වාද ප්‍රස්වාද සංසිඳු වෙමින් එහෙම නැත්නම් කාය සංස්කාර නම් වූ ආස්වාද ප්‍රස්වාසයේ ප්‍රසංසිඳු වෙමින් ආස්වාද කරනවා ප්‍රස්වාස කරනවා. ඔන්න ඔය හතර විතරයි අපට කතිපට්ඨාන සූත්‍රයේ දකින්න ලැබෙන්නේ. ඊළඟට වටිනා උපමා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා මේ හතරටම ගැලපෙන මහ පුදුම උපමාවක් එක. මොකද්ද යම්සේ මහණෙනි එතන අර බමකාර කියන වචනේ යොදනවා ලියවන පට්ටල. දැන් මේ කාලයට වඩා යම් කිසි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ලියවන පට්ටල් වඩුවෙක් පිළිබඳ සඳහන් වෙන බමකාරෝ වා බමකාරං තේවාසීවා ලියවන පට්ටල් වඩුවෙක් හෝහුගේ අතවැස්සෙක් දික්ව හෝ වදින්නේ දික්වයයි දැනගනි. කෙටිව හෝ වදින්නේ කෙටිවේ දැනගනි. ඔන්න උපමාව දක්වනවා. එයින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේ කළාට පස්සේ මේක දිගයි කොටයි කියලා තේරුම් ගැනීම නෙවෙයි. ආස්වාසය දීර්ඝ ආස්වාසය පුරාම සතිය විහිදුවනවා. මේක දීර්ඝ ආස්වාසයක් කියලා දැනගෙනම ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. මේක කොට කෙටි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා දැනගෙනම ඒ ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒක ටිකක් හිතා ගන්න පුළුවන්. දැන් මේ පින්වතුන්ට වැඩි වෙන පට්ටල් උපමාවේ ඒ දික්ව හෝ කෙටිව හෝ ඒ කෙරීමේදී භ්‍රමකාරය හරියට ඒක දැනගන්න ඕන. මේක දික් එකද මේ කරන්නේ කොට එකද කියලා. එහෙම නැත්නම් ඒක වැරදින්න පුළුවන්. අන්න සම්පූර්ණ ඒක ක්‍රියාවලිය තුළ සතිය පිහිටුවීමටයි ඒ උපමාව දක්වලා තියෙන්නේ. ඒ කරාට පස්සේ දිග හැටි දිග කොට සැරගීමක් නෙවෙයි. ඊළඟට ඔන්න ඒකම වෙන ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙනවා. දැන් අපි මෙතනින් මේ සූත්‍රයේ තියෙන ටික කිව්වට මේක අස්සේ හුඟක් ප්‍රායෝගික ගැටලු බොහෝ දෙනාට ආනාපාන සති භාවනාවට බහින අයට තිබෙනවා. එකක් තමයි මේ සතිය කොහේ රැඳවිය යුතුද. ඊළඟට මේ නාසිකාග්‍රය පිළිබඳ කතාන්තර නොයෙකුත් විදිහේ එක එක්කෙනා එක එක විදිහ මත දක්වනවා. නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ මේකයි අර පරිමුඛං සතින් කියලා කිව්ව ආකාරයට සතිය ආස්වාස ප්‍රස්වාසය සඳහාය මේ ඉඳගත්තේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව සතිය පිහිටුවීමට ඉඳගත්තේ කියන අවබෝධය ඇති යෝගාවචරයා පිටතට හිත නොයවා ඒ ඇතුල් වෙන පිට වෙන තැන වූ මේ නාසිකාග්‍රය කෙසේ වෙතත් ඒ ප්‍රදේශයේ සිත නඳවා ගන්න සතිය පිහිටුවා ගන්නවා. පීඨුවගෙන ආශ්‍රද ප්‍රසවාසයේ යෙදෙන අතරේ යම් අවස්ථාවක නිරුත්සාහයෙන්ම දැනෙනවා යම් කිසි සියුම් ස්පර්ශයක් නාසිකාග්‍රයේ බොහෝ විට එක නාස්පුඩුවක. ඒ අවස්ථාව ඊටම විශේෂ විශේෂ අවස්ථාවක්. නමුත් බොහෝ දෙනා මේක වරදවල වටහාගෙන ඒ අවස්ථාව කලින් උදා කර ගැනීමට કૃත්‍රිම වශයෙන් වේගවත් හුස්ම ගන්න බවත් අහන්න ලැබෙනවා. කවුරුවත් කිව්වොත් මෙමුලික නිමිත්ත නාසිකාග්‍රයයි කියලා ඒක මතු කරගන්න අන්න ඒ උත්සාහයෙන් ආශ්වාස කරනවා අර ප්‍රාණායාම වගේ. එහෙම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දක්වලා නැහැ. මේක සංසිඳුවමින් ඥාන ගමනක්. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳුවන්න තමයි කලින් නොදැම් නුන ස්පර්ශය දැනෙන්න පටන් ගන්නෙ. උත්සාහයෙන් ඕලාරික වශයෙන් ඇති කරගැනීමක් නෙවෙයි. අන්න ඒක හොඳින් තේරුම් ගන්න වෙනවා. එතකොට යම් අවස්ථාවක ඒක යෙදෙනකොට තේරෙනවා සුළුසුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඒ හරියටම මේ කොයි තැනද කියලා. මේ නාසිකාග්‍රේ ආසන්නව ආශ්‍රිතව සියුම් වායුව ස්පර්ශ වෙන තැන. ඒ විශේෂ සුවිශේෂ අවස්ථාව උදා වෙන ආකාරය අතීතයේ ඉඳලා දක්වන උපමා දෙකක් තියෙනවා. ඒ උපමා දෙකත් ප්‍රයෝජනවත් වෙනවා මේ බොහෝ දෙනා දන්නවා ඇති පොතපතේ සඳහන් වෙනවා. දැන් මොන අපි හිතමු උපමාව තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙනද කිව්වොත් දැන් ඒ උන්චිල්ලාවල් තියෙනුනේ අවුරුදු කාලවලට දැනුත් තියෙනවද මන් දන්නේ නැහැ. උන්චිල්ලාව තියෙන උන්චිල්ලාවල සමහර රුකුල් ගන්නවා. එතකොට උන්චිල්ලාවේ රුකුල් ගන්නවා බලන්න පොඩි ළමෙක් ආවට පස්සේ සාමාන්‍යයෙන් යා පෙළඹින්නේ ඒ වම් පැත්තේ දකුණු පැත්තේ ඔළුව හරවන්නයි. නමුත් යම් වෙලාවක තේරුම් ගන්නවා එහෙම ඔළුව හැරෙව්වේ නැතත් මැද හිටගෙන ඉන්නකොට ඇස්කොණින් පේනවා. නොපෙනුනා නෙවෙයි ඇස්කොණින් පේනවා එහා කොනටත් මෙහා කොනටත් රුකුල යනවා. එතකොට අන්න ඒ වගේ ඒ අවබෝධයන අවස්ථාව වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය යන්න අර නාසිකාග්‍රය අසල සුළු ස්පර්ශය දැනෙන තැන. මේක සතිය පිහිටව ගන්න තැනක් අහු වෙනවා. නියම තැන මධ්‍යස්ථානය මෙතනයි නාසිකාග්‍රය ළඟයි ඇතුල් වීම පිටවීම ඒකයි. තවත් උපමාවක් දෙනවා. ඒකෙත් කියන්නේ අර දැන් ඒක තව ටිකක් විස්තර කරලා ගත්තොත් පොතපතේ දැක්වෙන ආකාරය කෙසේ වෙතත් ඔය දෑත්‍යතකින් කොටයක් ඉරනකොට ඒත් අර වගේ කෙනෙක් සමහර විට නොදන්න කෙනෙක් ඒක දිහා බලන් ඉන්නකොට ඉස්සෙල්ලාම උඩ ඉන්න මිනිහත් පහළ ඉන්න මිනිහත් කීයට අදින හැටි බලනවා. පස්සේ හිතනවා මේ තේරුම් ගන්නවා ඒක එච්චර මහන්සි වෙන දෙයක් නෑ. හරියට කොටේ කියත වදින තැනට හිතේ දුවාම අර ටික ඉබේ පේනවා. නොපෙනෙනවා නෙවෙයිවත් පේනවා. අන්න ඒ වගේ තමයි මේ මධ්‍යස්ථානයේ වගේ තියෙන මේ නාසිකාග්‍රයාසත තියෙන ඒ ස්පර්ශියුම් ස්පර්ශය දැනෙන. ඒ දැනීය යුත්තේ මේක මේ අභ්‍යාසයේ යෙදෙන අතරේ ආරම්භයේදී ඒක සඳහා උත්සාහයෙන් ආස්වාද ප්‍රසවාස නොකළ යුතුයි. ඔබයි කියන්න තියෙන්නේ. එතකොට මේ මුල ඉඳලාම අගට තියෙන්නේ සතිය පිහිටවීම මිසක් මේක අර ප්‍රාණායාම හින්දුන්ගේ ප්‍රාණායාම වගේ ආස්වාද ප්‍රසවාස ගැනීම કૃත්‍රිම නැත්නම් අභ්‍යාසයක් නෙවෙයි මේක. ඊළඟට ඒ වගේම තමයි ඔය ඇතම් කෙනෙක් මේ සඳහා වඩා උපකාරක පිහිටක් හැටියට ගණන් කිරීමේ පුරුද්දක් තියෙනවා. ඉතින් පොතපතේ සඳහන් වෙනවා ඒක අපට යම් අවස්ථාවක අපි පොතපතේ සඳහන් වුණත් මෑත යුගයේ පොත්වල ඒව සඳහන් වෙන අර කියාපු බුද්ධ දේශිත සූත්‍රේම නෙවෙයි අටුවා ආදී සඳහන් වෙනවා. මේ ආනාපානෙට බහින අය පැමිණි කරන එකක් තමයි විතර්ක පීඩණය නිසා බුදුරජාණන් වහන්සේ මේක විතර්ක කපා හැරීමට දේශනා කරනමුත් හරියට විතර්ක වෙනවා කියලා. ඒකට මේ පොඩි බෙහෙතක් හැටියට ඇතම් කෙනෙක් දක්වනවා ගණන් කිරීම. ඉතින් ගණන් කිරීම තුලින් කියන්නේ මොකද්ද? ඔන්න 1 කියලා ගන්නවා ආස්වාස කරලා ඉවරලා ඊනට 1 2 2 ඔහොම. ඒක ඒ ක්‍රමයේ එච්චර හොඳ නැtei කියලා කියන්නේ මොකද? දැන් මේ ආස්වාසයේ කෙලවර තමයි ප්‍රස්වාසයේ ආරම්භය. ප්‍රස්වාසයේ කෙලවර තමයි ආස්වාසයේ ආරම්භය. ඇත්ත වශයෙන් මේක චක්‍රයක් වගේ යන දෙයක්. නමුත් අර කූණ්‍යයක් ගැහුව හැටි. ඔන්න දැන් ආස්වාස කරා ඊනට ඔන්න ප්‍රස්වාස කරා. ඒක තුලින් අර මැකිල යනවා අර සියුම් හරිය. ඇත්ත වශයෙන් ආනාපාන භාවනා කරගෙන යනකොට උල්ම ගිහිල්ලක් ඒකේ කෙලවර ඊළඟට තියෙන්නේ ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයයි. ඒක උපකාර වෙනවා මොකද මේ විදර්ශනාවට යනකොට. මොකද ඔන්නේ හරිය ඊළඟට මතුවෙනවා. එතකොට අපි අර ගණන් කිරීමේ තරම් හොඳ නැtei කියලා කියන්නේ මොකද? ඒක තුලින් કૃත්‍රිම වශයෙන් ආස්වාසයත් ප්‍රස්වාසයත් වෙන් කරනවා. එහෙම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රතිත්‍ය සමුප්පන්න වශයෙන් ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයයි ප්‍රස්වාසයේ කෙලවර ආස්වාසයේ ආරම්භයයි ඒ චක්‍ර ස්වභාවය අමතක වෙනවා අර විදිහට ඉලක්කම් ඔස්සේ ගියෝ. ඒ වගේම අවධානයත් ඒ පැත්තට යොමු වෙනවා. අපි අර ලෝකයෙන් ඉවත් ඉවත් කරගෙන හුස්මය පිළිබඳව සතිය පිහිටවන්න උත්සාහ කරන අතරේ ඉලක්කමක් එකතු කරගත්තාම හාව දෙන්නෙක් පස්සේ එළවන්න වගේ වැඩ දෙකක් වෙනවා. අන්න ඒක නිසා ඒ විදිහේ කෙටි මාර්ග අනවශ්‍යයි. එතකොට ඔන්න ඊළඟට ඒවා නැතිව කරනකොට භාවනාව සමත වශයෙන් කය තැන්පත් වුණු අවස්ථාවේදී තමයි පීති සුඛ ආදී වශයෙන් ඊළඟට සේව තුලින් සමාධි පැත්තට යන්නේ. තවත් විශේෂයෙන් කිය යුතුව තිබෙනවා අපි දැන් සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් මේ ආනාපාන සතිය විග්‍රහ කරන නිසා එතන සතිපට්ඨාන සූත්‍රයේ ඒ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතර පිළිබඳවම වටිනාම කොටසක් සඳහන් වෙනවා. මේ විදර්ශනාවට අදාළ කොටසක්. ඒක මේ විදිහටයි කියවෙන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඊළඟට තව සඳහන් වෙනවා සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. ඊළඟට අන්න ඒ ටික අපි ඉස්සෙල්ලා ගනිමු. එතකොට මේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී මේ කියන්නේ තමාගේ කය පිළිබඳව මේක මේ ආනාපාන සතිය ආශ්‍රයෙන් ආනාපාන සතියත් අර කාය සංස්කාරයක් නිසා ආස්වාස ප්‍රස්වාසයේ සතිය පිහිටුවීම තුළින් අපි තේරුම් ගන්නවා මේ අපේ අජ්ජත්තං වා කායේ කායානුව බැලීමක් වෙනවා. ත්‍රිලක්ෂණය වටහා ගැනීමට උපකාර වෙන්නේ මේ කයත් කයෙහි තිබෙන වේදනා මේ වේදනා ආශ්‍රයෙන් ඇති වෙන සිතත් ඊළඟට සිතට අදාළ අරමුණු වල ධම්ම. ඔය හතරයි අනුපස්සන වශයෙන් දැක්වෙන්නේ සතිපට්ඨාන භාවනාවේදී. ඉතින් මෙතන අර තමාගේ කය පිළිබඳව කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් අපි අනිත් අයගේ ආස්වාස ප්‍රස්වාස වලට කන් දෙන්න ඕනද කියලා. කන් දෙන්නේ නැතත් ඒක ධර්මතාවක් බව වටහා ගැනීමට තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ මේ තමන්ගේ ශරීරයේ පවතින්නේ මෙන්න මේ පන කෙන්ද උඩේ කියන අවබෝධයෙන් දිනනවා. අර හින්දුන් ප්‍රාණායාම කරන ඒගොල්ලෝ ප්‍රාණය ආත්මයක් හැටියට ගන්නවා. නමුත් බෞද්ධයා බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන මේක සංස්කාරයක් පමණයි. කය සකස් කිරීමට උපකාර වෙන දෙයක් මේ ආස්වාස ප්‍රස්වාස. ඒක නැතුව කය සකස් වෙන්නේ නැහැ. ඒක මල ගඳක්. අන්න එතකොට ඒ අවබෝධය තමන්ගේ කය පිළිබඳව ආවත් ඇතම් කෙනෙකුට ඔය ටිකක් හුස්ම ගන්නවත් දන්නේ නැති තරම් හුස්ම උඩ ජීවිතේ පවතින්නේ නැති තත්ත්වයට හිතාගෙන කය සරසාගෙන යන කෙනෙක් දැක්කහම කල්පනා කරන්න පුළුවන් මේ අමුතුම ලෝකයෙන් ආපු කෙනා කියලා. නමුත් අන්න අර බහිද්ධාවා කය බැහැර කය පිළිබඳවත් ඒ අවබෝධය තියෙන්න ඕන. අවබෝධය සම්පූර්ණ වීමට අජ්ජත් බහිද්ධා දෙකම අවශ්‍යයි. ඉතින් ඒක අර අපි කිව්ව ඇදුම රෝගියා තමනුත් ඇදුම රෝගියෙක් බව තේරුම් යනවා වගේම අනිත් ලෝකයේ අනිත් අයත් ඒ අයත් මේ ධර්මතාවයට යට බව. ඒක බොහෝ විට සඳහන් වෙනවා. ඔය අසුභ භාවනා ආදී යථායිදං තථායේතං යථායේතං තථායිදං අධ්‍යත්තං ච බහිද්ධාච කායේ ඡන්දං විරාජේ. ඒ පාඨයෙන් හොඳටම ඔප්පු වෙනවා. යම්සේ මේ කය යම්සේද ඒ කයත් එසේම, ඒ කය යම්සේද මේ කයත් එසේම. අන්න ඒක නිසා ඇතුළතත් පිටතත් කය පිළිබඳව ඇති ඇල්ම දුරලන්නේ කියන බුද්ධාවාදීන් අපිට පේනවා. මෙතන මේ අධ්‍යත්ත බහිද්ධා කියන දෙකක් දියදාගත්තේ මොකටද කියලා. ඇත්ත වශයෙන්ම තමන්ගේ මේ විදර්ශනා මෝරා යනකොට තමන්ට සීපත් වෙනවා. ඇතම් කෙනෙක් දැකලා තියෙනවා නම් අදුම රෝගියෙක් අනේ මෙයා කොච්චරම් දුක් විඳිනවද කියලා. ඒ අදුම රෝගියා වගේම නේද මාත් කියලා ඇතම් විට ඒ විදර්ශනාත්මක වැටහීම ඒක ආශ්‍රයෙන් වෙනවා. තමන්ගේ ශරීරය තුළ මේක ක්‍රියා කරනවා සමහර විට මනිනහම පිඹිනවා වගේ. ඒ විදර්ශනාත්මක වැටහීම මහ පුදුමයි. වෙන ලෝකයකට නොපෙනෙන වින්දන රාශියක් තුලිනුයි මේ නිවන් කරා යන්නේ. මේ ශරීරය තමයි මේ හැම එකටම උපකාර වෙන්නේ. ඒක දැන් කාලේ යන්ත්‍ර සූත්‍ර උපකාරගෙනගෙන මේවා පිළිබඳව නිර්ණය කරන්න යනවා. නමුත් මේක හිතට වැටෙන්නේ මේ තමන්ගේ ශරීරය ආශ්‍රයෙන්. ආයිත් යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය නැහැ. එතකොට ඒ අවබෝධය එන්න, මේ ඥාන මාර්ග උදා වෙන්න, ඔන්න ඔය ඇදුම රෝගිය. තමනුත් ඇදුම රෝගිය වගේම අනිත් ඇත් ඇදුම රෝගිය. ඔන්න අජ්ජත් බහිද්දා. ඒ දෙක එකතු කරලා දක්වන්නේ මොකද? අන්න ඒක සම්පූර්ණ වුණ අවස්ථාවයි. ඊළඟට ඒ වගේම තමයි සමුදේ ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී. කය කයෙහි හට ගැනීම ස්වභාවය දකිමින් සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒ කියන්නේ කය පිළිබඳව එහි හට ගන්නා ස්වභාවය දකිමින් වාසය කරනවා. ඊළඟට ඒ වය ධම්මානුපස්සී ගෙවි යන ස්වභාවය දකිමින් වාසය කරනවා. එතකොට ඒ සමුදේ වය කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ ඇතිවීම නැතිවීම දෙකක්. ඒක ආස්වාද ප්‍රසවාස ආශ්‍රයෙන් තේරුම් ගන්නවා. එතකොට මෙතන ආත්මයක් කරන දෙයක් නෙවෙයි මේක. ආස්වාදයක් ඇති වුණා ඒක නැතිවිලා ගියා. අන්න ඒ අවබෝධය. එතකොට ශරීරය ඒ විදිහේ අනිත්‍ය වූ දෙයක්, අනිත්‍ය වූ දෙයක් කියන අවබෝධයයි. ඒකයි එතකොට සමුදය ධම්මානුපස්සීවා ආස්වාස ප්‍රස්වාසී සතිය පිහිටුවා ගැනීම තුළින් විදර්ශනාමතු කර ගැනීම, අනිත්‍යතාව වටහා ගැනීමයි එතන පෙන්වුම් කරන්නේ. කයෙහි හටගන්නා ස්වභාවය දකිමින් වාසය කරනවා. කයෙහි ගෙවි යන ස්වභාවය දකිමින් වාසය කරනවා. ඊළඟට ඒ දෙකම එකතු කරලා කියනවා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් හිවරති. හට ගැනීම ගෙවි යන දෙකම එක විට බලමින් අන්න එතන බොහෝ විදනා වරදවල වටහා ගන්නවා. එතන ගැඹුරු කාරණයක් කියවෙන්නේ. ඒ දෙක එකතු වෙන අවස්ථාව අපි මේ පොතේ එන උපමාවක් නුනත් මේක තේරුම් කිරීමට උපක අවස්ථාව උපමාවක් දුන්නා. ඔය දැලි පිහිය මදිනකොට, දැලි පිහිය මදිනකොට ඉස්සෙල්ලා කරගලේ හරි එහෙම නැත්නම් පටි හරි දැලි පිහියක් මදිනකොට ඒක ඉස්සෙල්ලා ඉහළට 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 එක පැත්තක් මදිනවා. ඊළඟට පහළට 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 අනිත් පැත්ත මදිනවා. ඔන්න ඊළඟට මේ දෙකම එකතු කරලා වේගයෙන් ඉහළට පහළට ඉහළට පහළට මදිනවා. මොකද ඒකේ අදහස? මේ මුවහත හරියට මුවහත පන්නරේ එන්නේ අර අන්නර අන්තිම අවස්ථාවේ ඉහළට පහළට. ඒ වගේ තමයි අර අජ්ජත් බහිද්ධාදීක එකතු වුණු තැන තමයි විදර්ශනාව සම්පූර්ණ වන්නේ. ඒ විදර්ශනාව සම්පූර්ණ වෙන්නේ ඒ පොතපතේ සඳහන් වෙනවා. ඇතම් කෙනෙක් ඇතුළතින් පටන්ගෙන පිටතින් විදර්ශනාව සම්පූර්ණ කරගන්නවා. ඒ කියන්නේ තමාගේ කයින් පටන්ගෙන අනුගේ කයත් ඒ ධර්මතාවය කියලා තේරුම් අරගෙන ඒක සම වුණු අවස්ථාවයි අර අජ්ජත් බහිද්ධා කියලා කියන්නේ. එතන මේ වගේ මෙතනක් තියෙන්නේ සමුදය ධම්මානුපස්සී, වය ධම්මානුපස්සී කියලා ඉවර වෙලා ඊනාට සමුදය වය ධම්මානුපස්සී. එකවරට එකතු කරලා දක්වන්නේ අන්න අර දැලි පිහේ මෝහත. හරියටම මෝහත. මේක කියන්න පුළුවන් මෝහත දෙපැත්තටම අයිති නැහැ. නමුත් ඒක මෝහත එන්නේ අර දෙකම හොඳට සම්පූර්ණ වුණ අවස්ථාවයි. අන්න එතන තමයි විදර්ශනාවේ විනිවිද යාම කියන්නේ. විනිවිද යාම කියන එක ඉතාමත්ම ගැඹුරු කාරණයක්. නිබ්බේධිකා පඤ්ඤා ඒ විනිවිද යන අවස්ථාව පෙන්වුම් කිරීමටයි අර දෙක එකතු කරලා දැක්වේ. ඒකෝට සමුදේවය ධර්මානුපස්සීව කායස්මින් හිරති. ඔන්න ඊළඟට දක්වනවා ඊටත් වඩා වැදගත් කාරණයක්. මේ අපි මේ විස්තර කරන්නේ අර සතිපට්ඨාන සූත්‍රයේ එක් එක් අනුපස්සනා හතරටම පොදු විදර්ශනාත්මක කොටසයි. ඔන්න අවසාන වාක්‍යයේ තියෙන කියවෙනවා අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. මේ විදිහට කරන්නේ මොකටද කියන එක දක්වනවා. කිසිවක් පිළිබඳව නිශ්චිත කියලා කියන්නේ ඒවට හේතු වෙන්නේ නැතුව ය ග්‍රහණය කරන්නේ නැතුව උපාදාන වශයෙන් අපදාන වශයෙන් ග්‍රහණය කරන්නේ නැතුව ඉඳීමට උපකාර වෙන දර්ශනයකුයි මෙතන පෙන්වුම් කරන්නේ. එතකොට අත්ථිකායෝති වාපනස්ස සතිපත්චුපත්ිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය. ඔන්න අවසානයෙන් කියනවා කයක් තිබෙනවා කියන එක, කයක් තියෙනවා කියන ඒ අදහස පවා කෙනෙක් ඒ අවස්ථාවේ තේරුම් ගන්නෝ මේ ඇත්ත වශයෙන්ම මේ ඝන වශයෙන් තිබෙන කයක් නොවේ. මේක අත්ථිකායෝති වාපනස්ස සතිපත්චුපත්ිතා හෝති. ඔහු වෙත මේ කයක් තිබෙනවා කියන සිහිය එළඹ සිටින්නේ මොකටද? යාවදේව හුදෙක් ඥානමත්තාය පතිස්සතිමත්තාය. ඥානය දිනු කර ගැනීමටත් සතිය දිනු කර ගැනීමටත් ආධාරකයක් හැටියටයි, පලංචියක් හැටියටයි කයක් තියෙනවා කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම කයක් තියෙනව නෙවෙයි, මේක නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ආස්වාද ප්‍රස්වාදයේ තුලිනුත් මේ කය වෙනස් වෙනවා. ආහාර පාන අනිත් මේ හැමකම දන්නවනේ මේ ශරීරයේ පවතින්නේ මූලික වාතය දෙවනුව වතුර ඊළාට ජලය ඊළඟට මේ ආහාරය. එතකොට මේ එක එකක් පාසා බාහිර ලෝකයක් එක්ක කරන ගනුදෙනුව අර උත්පත්ති අවස්ථාවේ තමයි ආරම්භය වෙන්නේ. ඊට කලින් ගනුදෙනුව පටන් ගත්ත මව් කුසේදී එළියට ආවට පස්සේ ඔන්න බාහිර වායුගෝලයක් එක්ක ගනුදෙනුව පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාසය තුලින්. අන්න එතකොට ඒ නිසා කය ඇත්ත වශයෙන් මේක ඒකකයක් හැටියට ධන හැටියෙන් එකක් හැටියට ගන්නත් බැරි දෙයක්. නමුත් අපි ඒක ගන්නේ මොකටද? අන්න ප්‍රායෝගික අර්ථයක් සඳහායි. හුදෙ සතියත් ප්‍රඥාව ඥානයත් වඩා ගැනීමට ආධාරකයක් පමණයි. ඒක නිසා අනිශ්චිතෝච විහෙර චින්නකින්දි ලෝකේ උපාදී. එතකොට අර අතිකායෝතිවා පනස් සතිපත්චිපත්ිතා හෝති කිව්වේ ඒ එහෙම හිතාගන්නේ මොකටද? ලෝකේ කොතෙන්ටවත් නොයලී සිටීම අනිශ්චිතෝච විහෙරති නැතිකින්චි ලෝකේ උපාදීති. ඔන්න එතකොට ඒ විදර්ශනාත්ම කොට ඇත්ත වශයෙන් කොටස ඇත්ත වශයෙන්ම කායानुපස්සනාව පිළිබඳව පමණක් නෙවෙයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරටම පොදුයි. ඔන්න එතකොට අර සතිපට්ඨානෙට අදාළ මූලික කොටස අපි කාල වේලා ඇති පමණින් ආනාපානෙට අදාළ අන්දමින් ප්‍රකාශ කළා. ඊළඟට අර දහසක් තියෙනවා කිව්ව නිසා එක කෙටියෙන් අනිත් ඒවා මොනවද කියලා හඳුන්වලා දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ සතර සතිපට්ඨානය ආනාපාන සති භාවනාව තුළ තිබෙනවායි. ඒ හතර සතිපට්ඨානය එහෙම නැත්නම් ඒ 16 පියවර 16ම ඇත්ත වශයෙන්ම පරිපූර්ණව වඩන කොටයි ඒක සම්පූර්ණ ආනිසංස තියෙන්නේ කියලා. ඒකට ඊළඟ හතර තමයි වේදනානුපස්සනාව. ඒකට අදාළව තියෙන්නේ මෙහෙමයි, ප්‍රීතිපටි සංවේදී අස සිස්සාමිති සික්ඛති. ප්‍රීතිය විඳිමින්, ඒ කියන්නේ මේ අර කය සංසිඳුණකොට පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති. එතකොට මේ කය සංසුන් වෙනකොට ප්‍රීතියක් සුඛයක් දෙනවා දැනෙනවා. අන්න ඒක නිසා ඒ ප්‍රීතිය විඳිනය කරමින් ආස්වාද කරන්නේ නෙමෙයි සිහික්මෙන්, ප්‍රස්වාද කරන්නේ නෙමෙයි හික්මෙන් කෙටියෙන් සලකා ගන්න. ඊළඟට ඒ වගේම සුඛපටි සංවේදී සැපය, ඒ දර්කායික සුඛය. ඒකත් සතිය එතෙන්ට යොමු කරනවා. මේවා මතුවෙනවා, මතුවෙන එක සතියෙන් ඒකට යොමු කරලා ඒක තේරුම් ගන්නවා. පජානාති කියන්නේ ප්‍රකට වශයෙන් දැනගන්නවා. මොකද මේ ඉබේ කරන ක්‍රියා තුලයි අවිද්‍යාව හැංගිලා තියෙන්නේ, තණ්හාවත් හැංගිලා තියෙන්නේ ඉබේ කරන ක්‍රියාව තුලයි. ඒකොට මේ සතිපට්ඨානය තුලින් කෙරෙන්නේ ඒවා මතු කරලා දීමයි. නිවන මෙතනම තියෙනවා කියන්නේ ඒකයි. ඒකොට ලෝකයා දීර්ඝ කාලයක් සංසාරයේ සාංසාරික ආශ්‍රව සංසාර පුරුදු වලට යට වෙලා හිටියේ අර ඉබේ කරන ක්‍රියාව වලට යට වෙලා. ඒක පහසු නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ අපහසු නමුත් ඔන්න මේක මතු කරගත්තු අවස්ථාවේ අවබෝධය තමයි සතියයි සම්පජඤ්ඤයයකට යන්නේ. එකයි සතිය එකතු කරගත්තු තැන ඔන්න අවබෝධය. සම්පජඤ්ඤ කියන්නේ මන අවබෝධයේ දැනුවත්. එතකොට ඔන්න ඒ ටිකට සඳහායි මේක කරන්නේ. දැන් ඊළඟට වේදනානුපස්සනාවට බහිනවා අර ආස්වාස ප්‍රස්වාසය තුලින්. ඒ තුලින් අර කය සංසුන් වුණාට පස්සේ ඒකත් අර ප්‍රීතිය වින්දනය කරමින්ම ආස්වාස කරන්නේ මේ. සසුකේ වින්දනය කරමින්ම ඊළඟට කියවෙනවා ඔන්න ගැඹුරු පැත්තකට යනවා. මේ පීති සුඛ ආදී පවා දැඩි වල්ල ගන්නේ නැහැ, ග්‍රහණය කරන්නේ නැහැ. මොකද සංස්කාර මේවා හුදෙක් චිත්ත සංඛාර පමණයි. මේ චිත්ත සංඛාර හැටියට තේරුම් ගන්නවා ඒ එන සංඥාවල් වේදනාවල් ආශ්‍රේණුයි. මේ ඒ සංඥාවල් වේදනාවල් ආශ්‍රේණ මේ පීති සුඛ ආදී දැනෙන්නේ. ඒක එතකොට චිත්ත සංඛාර පටි සංවේදී මේවා සංස්කාර පමණක් බව දැනගෙන ආස්වාද කරනවා, ප්‍රස්වාද කරනවා. ඊළඟට ඒ සංස්කාරත් අර කාය සංස්කාර වගේම සංසිඳවනවා. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්භයං චිත්ත සංඛාරං පස්ස සිස්සාමිති සික්ඛති. අර චිත්ත සංස්කාරයන් සංඥා වේදනා නැති චිත්ත සංස්කාරයන් පව ඒවත් සංසිඳුවමින් ආස්වාද කරනවා, ප්‍රස්වාස කරනවා. ඔන්න එතකොට ඒ වේදනානුපස්සනා කොටස. ඔන්න ඊළඟට චිත්තානුපස්සනා හරියට එනකොට චිත්තපටි සංවේදී ඒ වගේ අර සංඥා වේදනා ආදීන් සකස් වුණු සිත ආස්වාස ප්‍රස්වාසයේ ආශ්‍රේමයි ඒ කාර්යයේදී ලැබෙන්නේ. ඒ සිත හරියට ඒ දැනගනිමි. චිත්තානුපස්සනා කියලා කියන්නේ සිත හැටියට දැනගැනීම. සිතක් ඇති වුණා. ඒක රාග සරාග සදාවසාද සමෝහ ආදී වශයෙන් සිත අඳුනා ගැනීම සතිය තුළින්. ඒක අවබෝධ කරගන්න ආස්වාස කරනවා, ප්‍රස්වාස කරනවා. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං සිතේ ඇතිවෙන සතුට ඒවා පිළිබඳවත් දැනුවත්වම ආස්වාස් ප්‍රස්වාස කරනවා. ඡාමිස්සිකති අනිච්ඡානුපස්සීපස්ස සිස්සාමිසිකති. ඔන්න විදර්ශනා පැත්තේට හැරෙනවා. ඒ ටික ධම්මානුපස්සනාවයි. මේ සිතට එන අරමුණු ඒවා හැම එකක්ම අනිත්‍යයි. එතකොට ඒ අනිත්‍යතාව ඒ අරමුණම ආස්වාස් ප්‍රස්වාසය ආශ්‍රේණු. මොකද මුලින්දලාම සතෝ ආස්සසති සතෝ පස්සසති. කරන්නේ ආස්වාසියත් ප්‍රස්වාසියත් සිහියෙන්. ඒ කරන එක තුල තියෙන අනිත්‍යතාව තේරුම් ගන්නවා. අන්න එතකොට එතෙන්දි තමයි අර චක්‍රාකාර අවබෝධය එන්නේ. මේ ආස්වාසයේ කෙලවර ප්‍රස්වාසයේ ආරම්භයයි. දැන් සාමාන්‍යයෙන් අපි අර කූණියක් ගැහුවා හැටිය මේක ඍජු ඉරක් වගේ පේන්නේ. නමුත් අන්තිමට මේක වැටෙනවා මේක චක්‍රයක් වගේ, පළු දෙකක් වගේ. ඉතින් ඒ ටික අන්න අනිච්චානුපස්සී අනිච්චානුපස්සනාවට වැටෙනවා. ඊළඟට ඒක දැකීම තුලින් කලකිරීම විරාගානුපස්සනා ඔන්න නිවන් පැත්තට මේ යොමු වෙන්නේ. ඒක තුලින් කලකිරීම වෙන විරාගානුපස්සනා. ඊළාට ඒ එක්කම තණ්හාව අතුණී වෙනකොට නිරෝධය ආස්වාස ප්‍රස්වාසයේ වැටෙන එක. මේක ඇති වෙනවා නැති වෙනවා කියන එක දැන් අපි සාමාන්‍යයෙන් ආස්වාසය ප්‍රස්වාසය ගැන හිතනකොට ආස්වාසය ඍජු රේඛාවක් හැටියට ගන්නවා. පස්සේ මේක වැටෙනවා උඩට යනවා වැටෙනවා පහතට උඩට යනවා පහතට වැටෙනවා අන්න ඒ වගේ දෙයක්. ඉතින් ඒ නිරෝධය වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒක තුලින් ඊළඟට මේක පිළිබඳව ආත්ම සංඥාව නැති වෙන තත්ත්වය තමයි පටිනිස්සග්ගානුපස්සී. මේකත් අතහරීම. ආස්වාස ප්‍රස්වාස හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයෙන් කෙලවර වෙනවා. එතකොට ඒක තුල පටිනිස්සග්ග කියලා කියන අතහැරීම වස්සග්ගාරම්මන කියලා කියන නිවනට උපකාර වෙන. ඔන්න ඔය විදිහට 16 පියවරක් බුදුරජාණන් වහන්සේ දක්වන ආනාපාන සතිය පිළිබඳව එයින් හතරයි මුල් හතරයි බොහෝ දිනාට ඔය ප්‍රායෝගික වශයෙන් එදිනදා ජීවිතයේ උපකාර වෙන්නේ. කලාතුරකින් යෝගාවචරිකුට අර අනිත් ඒවත් උපකාර වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් මුල් හතර කරලා ඉවර වෙන කමඨහනක් ඔස්සේ විදර්ශනා වඩනවා. තනිකර ආනාපානෙන් වඩනවා නම් අන්න අර කියාපු අවස්ථාවත් සියුම් මන්දමින් පෙන්වුම් කරනවා. නමුත් අර හැම භාවනාවකට වඩා ආනාපාන භාවනාව ප්‍රබල වටිනා දෙයක් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒකේ ආනිසංස මෙන්න මේ විදිහට. ඒකයි ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතියේ වටිනාකම ප්‍රකාශ කර වදාළ අවස්ථා රාශියක් තිබෙනවා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා, මහණෙනි මම සම්බෝධියට කලින් බෝධිසත්ව අවස්ථාවේ පවා මෙන්න මේ ආනාපාන සති භාවනාව මේ විදිහට වැඩුවා. ඒ වැඩි මේ ආනිසංස උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මට කයේ ක්ලාන්ත බවක් දැනෙන්නේ නැත. ඇසට ක්ලාන්ත බවකුත් දැනෙන්නේ නැත. ආනාපාන සති භාවනාව වඩනකොට කයට ක්ලාන්ත බවක් දැනෙන්නේ නැහැ. වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඇස්වලට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? දැන් කසිනාදී කසින අට්ටිකාදී ඇසින් නිමිති ගැනීම අරගෙන කරන භාවනාවලදී යම්කිසි වෙහෙසක් කෙනෙකුට ඇති වෙනවා. බාහිර ආරමුණක් හිතට ගැනීමට යම් වෙහෙසක් දරන්න ඕනේ. දැන් මෙතන ස්වාභාවිකව තමා ළඟම තිබෙන දෙයක්. අන්න එකයි අර බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ පවා බහුල වශයෙන් මේ ආනාපාන සති පුරුදු කර බව ප්‍රකාශ කළා. මහණෙනි යම් භික්ෂුවක් බලාපොරොත්තු වෙනවා නම් මගේ කය ක්ලාන්ත නොවේවා, සිත ක්ලාන්ත නොවේවා කියලා එහෙම බලාපොරොත්තු වෙනවා නම් මගේ කය ක්ලාන්ත නොවේවා, ඇස් වලට පිහිට වීඩාවක් නොවේවා කියලා එහෙනම් මේ ආනාපාන සති භාවනාව වඩන්න කියලා තමන් වහන්සේගේ අධ්‍යක්ීම් වාසයෙන් බුදුරජාණන් වහන්සේ ආනිසංස පක්ෂයේ දක්වන ආනාපාන සති භාවනාව අනිත් භාවනාවලට වඩා ඉතාමත්ම සුඛ විහරණයට උපකාර වෙන බව. ඒ වගේම විශේෂ සූත්‍රයක බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා ආනාපාන සති භික්කවේ භාවිතා බහුලීගත. ආනාපාන සති ඒකේ ආනාපාන සති සමාධියේ තියෙන ස්වභාවය ප්‍රකාශ කරනවා. සන්තෝෂේව පනීතෝච අසේචනකෝ සුඛෝච විහාරෝ කියන පද කීපයක් සඳහන් වෙනවා. ආනාපාන සති සමාධිය ශාන්තයි ප්‍රණීතයි. ඔන්න ඊළාට වටිනා වචන දෙකක් සඳහන් වෙනවා. අසේචනකෝ සුඛෝච විහාරෝ. ඒක ශාන්තයි ප්‍රණීතයි. අසේචනකෝ සුඛෝච විහාරෝ කියලා කියන්නේ තනිකර අමුතුවෙන් යමක් එකතු නොකරම ඒක සුඛ විහරණයක්. දැන් උපමාවට කියනවා දැන් සමහර ආහාරවල රසයක් නැති වෙනකොට අපි රසකාරක දානවා. එහෙම නැත්නම් කේක් එක රස නැති වෙනකොට අයිසිං එකක් දානවා. මේ ආනාපාන සති භාවනාවට අමුතුවෙන් රස එකතු කරන්න දෙයක් නැහැ. මේක ස්වාභාවික රසයකින් යුක්තයි, ශාන්තයි, ප්‍රණීතයි, තනිකර සුඛ විහරණයක්. අසේචනකෝ සුඛෝච විහාරෝ කියලා අන්න එහෙම ආනාපාන සති භාවනාව පිළිබඳව ඒකේ තියෙන විශේෂ ශාන්ත ප්‍රණීත වීම ධිට්ඨධම්ම සුඛ විහරණ හේතු වෙන ආකාරය ප්‍රකාශ කළා. ඒ වගේම තවත් ඒකම බුදුරජාණන් වහන්සේ උපමාවල් දෙනවා. මහණෙනි යම්සේ ගිම්මාන ඍතුවේ අවසාන මාසයේ අකාල මේඝයක් වැස්සහම පැන නැගිලා තියෙන දූලි, දැන් පාරවල් වල එහෙම දූලි පැන නැගිලා තියෙන එක අකාල මේඝයක් තුලින් සංසිඳෙනවා වගේ මේ ආනාපාන සති සමාධිය තුලින් අර විතර පාපක අකුසල ධර්ම සංසිඳෙනවා කියලා ඒ විදිහටත් ආනිසංසයක් දක්වනවා. තවත් උපමාවක් දක්වනවා ආනාපාන සති සමාධිය තුලින් අර සතර ආකාරයෙන් වැඩුවාම සතර සතිපට්ඨානයට අදාළ අන්දමින් ඒක ආනිසංස ප්‍රකාශ කරන්නේ. ඔන්න සතරමං සන්ධියක දූලි ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් පස් ගොඩක් තියෙනවා. සතරමං සන්ධියක තියෙන පස් ගොඩක් බොහොම පහසුවෙන්ම ඒ යන වාහන නිසා ඒවා තුනී වෙනවා. යන වාහනේට අර පස් ගොඩ යට වෙලා තුනී වෙලා යනවා. අන්න ඒ වගේ ආනාපාන සතිය අර කියාපු 16 ආකාරයකින් සතර සතිපට්ඨානයට අදාළ අන්දමින් වැඩි වෙමින් සතර මං සන්ධියේ කතාවට ගැලපෙනවා. එහෙම වඩනකොට පාපක අකුසල ධර්ම කෙලෙස් ඒවා එහෙමන සමණය වෙනවා කියලා. ඔය ආනාපාන සතියේ භාවනාවේ ආනිසංස වදාළ දෙනු. තවත් අවස්ථාවක ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ තුන් මාසයක් වස් කාලයේ විවේකීට වැඩම කළා. බොහොම අවස්ථාවල් සඳහන් වෙන ධර්මයේ මේ අවස්ථාවෙන් බුදුරජාණන් වහන්සේ මහ වික්ෂුන් වහන්සේලාට කියනවා, මහණෙනි මම බලාපොරොත්තු වෙනවා තුන් මාසයක් විවේකයට යන්න, කැලේට යන්න. කවුරුත් මායි හමු වෙන්නේ නැහැ, පපින්ට පාතේ අරගෙන ඉන්නේ වික්ෂුව ඇර. කොහොමද එතකොට දැන් මේ ආනන්ද හඳුරන්ටවත් යන්න ඉඩ නැහැ. මහ පුදුමයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ යන්නේ මොකටද? දුක් විඳින්න නෙවෙයි. ditth ධම්ම සුඛ විහරණය සඳහා. මෙලොවම සැප විහරණය සඳහා බුදුරජාණන් වහන්සේ. ඒකට බුදුරජාණන් වහන්සේත් මේ සංඝයා වහන්සේලා වෙනුවෙන් මුළු දවසම ගත කිරීම තුරුමින් කයකට ඔරොත්තු නොදෙන තරම් පීඩාවල් වින්දා. අපි මේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන ආකාරයටම නෙවෙයි. මේ ඔය පිළිමයක් දැකලා අපි හිතන ආකාරයනේ කොයි තරම් රැයට හරියට නිින්දකුත් නැතිව ඇතම් අවස්ථාවල ධාතු කෝපය වීම නිසා ජීවක වේද මහත්යයට බෙහෙත් දෙන්නත් සිදුණා, විරේක බෙහෙත් දෙන්නත් සිදුණා. අන්න එක නිසා මේ කයේ තත්ත්වය දැනගෙන බුදුරජාණන් වහන්සේ ඒ විවේක සුවය, ඒ වගේම උන්වහන්සේලා විවේකයට යන්නේ කාරණා දෙකක් නිසා සඳහයි කියලා සඳහන් කරන බුදුරජාණන් වහන්සේ. කෙනෙකුට අහන්න පුළුවන් මොකටද කැලේට යන්නේ? බුදු වෙලා ඉවරයිනේ, ඔක්කොම වැඩ ඉවරයිනේ. යන්නේ මොකටද? දේතන සඳහන් වෙනවා, ditta dhamma sukha viharatthanche pacchimanche jantan anukampamaano. තමන්ගේ ditu දැමිය මෙලොව වශයෙන් සුඛ විහරණය සඳහා පස්චිම ජනතාව කියලා කියන්නේ පසුවට එන සංඝයා වහන්සේලාට ආදර්ශයක් සඳහා බුදුරජාණන් වහන්සේ කැලේට ගියා. විවේක භාවනාව සඳහා මොන භාවනාව සඳහාද? ඔන්න ඊළාට කියවෙනවා. බුදුරජාණන් වහන්සේ තුන් මාසයේ කැලේ ඒ විදිහට තනිව වාසය කරලා ඇවිල්ලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරනවා, මහණෙනි අන්නේ තීර්ථ පරිබ්‍රාජකින් නැහුව බුදුරජාණන් වහන්සේ කවර නම් විහරණයකින් බහුල වශයෙන් වාසය කරාද, කවර විහරණයකින් මේ විවේකය ගත කරාද කියලා මෙහෙම කියන්නේ. ආනාපාන සති සමාධියෙන් මේ වාසය කරේ. අන්නේ දිනුත් වෙනකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආනාපාන සති භාවනාව යති ශ්‍රේෂ්ඨත්වය, විශිෂ්ටත්වය, උත්තරීතර තත්වය. මේ විදිහට මහණෙනි යමෙක් කියනවා නම් අරිය විහාරෝ කියලා, තථාගත විහාරෝ කියලා, බ්‍රහ්ම විහාරෝ කියලා කියන්න ඕනේ ආනාපාන සති සමාධියටයි. එතකොට අමුතු දෙයක් නැහැනේ. යමෙක් ප්‍රකාශ කරනවා නම් ආර්ය විහරණය කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම්, බ්‍රහ්ම විහරණය කියලා ප්‍රකාශ කරනවා නම්, තථාගත විහරණය කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්න ඕනේ ආනාපාන සති සමාධිය පිළිබඳවයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එයින් අපිට පේන එතකොට ආනාපාන සති භාවනාව තමයි මේ ශාසනයේ තියෙන භාවනා තුළින් අග්‍රගන්නේ. ආරියට රජ මාවත ඒකයි අතීතයේ හැම බුදුවරුන්ම ආනාපාන සති භාවනාව තුළින් මේකත් ඒ අර කියාවු විඥා විමුක්ති කියලා කියන උපරිම මට්ටමේ අවබෝධයෙන්නේ මේ ශරීරයටම අදාළ මේ මූලික ක්‍රියාවලිය මේක තුලයි හැංගිලා තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, ආස්වාද ප්‍රස්වාස කියාවලිය ඒකමයි අර අන්‍යාගමිකේන ආත්මයක් හැටියට අරගෙන ඒක ප්‍රාණ කියලා කියන්නේ ඒ ආත්මයක් හැටියට ගන්න. බුදුරජාණන් වහන්සේ අර සංස්කාර පිළිබඳ අවබෝධය තුනි නිවන් මාර්ග මතු කළ දුන්න මේ ආස්වාද ප්‍රස්වාස තුල ඒක තමයි ඔය මැදුම් පිළිවෙතට බැස්ස අවස්ථාව අපි කල්පනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ අතීතයේදී අර නිගණ්ඨයෙන් කරන්න වගේ ආස්වාද ප්‍රස්වාසයේ දැඩිව හිර කරගෙන ඉඳලා ක්ලාන්ත වෙලා වැටුණා. යම් අවස්ථාවක තේරුණා මේක නෙවෙයි මාර්ගය. මේක නෙවෙයි මාර්ගය. සියානුකෝ අඤ්ඤෝ මග්ගෝ බෝධාය. වෙන මාර්ගයක් තියෙන්න ඕන කියලා හිතනකොට ඔන්න ඊළඟට අර උන්වහන්සේ තමන් වහන්සේගේ අධ්‍යක්ෂින් ප්‍රකාශ කරන අරිය පරියේෂණ සූත්‍රේ පදාලා මට ඒ වෙලාවේ මතක් වුණා පිය මහරජුගේ වක් මඟුල අවස්ථාවේ මම ආනාපාන සති ප්‍රථම ධානයට වැටුණු අවස්ථාව. අන්න අර බෝධිසත්වයන් වහන්සේගේ අධ්‍යක්ෂින් ආයි මතු වුණා. ඒකල බුදුරජාණන් වහන්සේගේ පාරමී ශක්තිය තුලින් ස්වාභාවික අවබෝධය සමාජයේ පැතිරලා තිබුණා. අර අත්තකිල මතාන යෝග මතේ නිසා අන්න නුහුරට ගිලා 6 අවුරුද්දක් බුදුරජාන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කළා. ධම්ම අවස්ථාවක ඒවායේ නිස්සාරත්වය දැකලා ආපහු වැටුණේ මේ ස්වාභාවික ආස්වාස ප්‍රස්වාසය තුළ ස්වාභාවිකම සතිය පිහිටුවීමයි. ප්‍රාණායාම වගේ උත්සාහයෙන් යෝගාභ්‍යාස වගේ දෙයක් නෙවෙයි. අන්න ඒ ටික අපි තේරුම් ගත්තා නම් ඊළඟට ඊන අවබෝධය තමයි ඒ තුලින් මතුවන අවබෝධය. මේක සංස්කාරයක් පමණයි. ආස්වාස ප්‍රස්වාසය තුලිනුයි කය සකස් වෙන්නේ. මේක ආත්මයක් නෙවෙයි. ඒ ආස්වාසයක් හැම ආස්වාසයක්ම ප්‍රස්වාසයෙන් කෙරෙනවා. හැම ප්‍රස්වාසයක්ම ආස්වාසයෙන් කෙරෙනවා. මේක අනිත්‍යතාව. එතනම තියෙන දුක් ස්වභාවය අපි කවුරුත් ඇදුම රෝගියෝ. ඊළඟට ඒකම තමයි ඊළඟට අනාත්ම ස්වභාවය. මේක මමයි මාගේ කියලා ගන්න තරම් දෙයක් නැහැ. මේ හුස්ම රැල්ල පණ කෙන්ද උඩයි ලෝකේ මේ අපේ මිනිස් ජීවිතය තියෙන්නේ කියලා ඒ අවබෝධය මතුවන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තථාගත සත්‍යය ලබා ගත්තා අපිට හිතා ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේක තුනේ මේ පින්වතුන්ගේ ප්‍රයත් තුළ මේ ඔක්කොම කිය යුතු හැම එකක්ම කියනව නෙවෙයි. මේ තුලින් යමක් ගන්න පුළුවන් නම් ප්‍රායෝගිකව මේ භාවනා යෝගී මෙන් ගත යුතුව තිබෙනවා. එතකොට අර කොයි ඊළඟට ඇතැම් අයට තියෙන අර ප්‍රශ්නය ආනාපාන සතිය එච්චර හොඳ වුණත් හරි අමාරුයි. මොකද විතර්ක පීඩනය වැඩි නම් කරන්න තියෙන්නේ අපි නිතර මතක් කරන සතර කමඨහන් ආදී විතර්ක කපා හැරීමට උපකාර වෙන බුද්ධානුස්සති, මෛත්‍රිය, අසුභ මරණ සතිය ආදී වඩලා විතර්ක පීඩනය තරමක් අඩු කරගෙන ආනාපාන සතියට බහිනවා මිසක් උත්සාහයෙන් ආස්වාද ප්‍රස්වාස කරලා ඒ ආනාපාන සතිය හදාගන්න අනේක මොඩකමක් හැටියට කියන්න වෙන්නේ. අන්න එහෙම යම් අවස්ථාවක ස්වාභාවික වශයෙන් කරතොත් අර බුදුරජාණන් වහන්සේ දුන්න ආවාදය අනුව අන්න අවසානයේ බුදුරජාණන් වහන්සේ දක්වන අර ගාථාවේ දක්වන ආනාපාන සතියස්ස පරිකුණ්ණා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිතා සෝමං ලෝකං පභාසේති අබ්භානුත්තෝව චන්දිමා. යම් කෙනෙකුන් විසින් ආනාපාන සතිය පරිපූර්ණ වශයෙන් අර දසආකාරයෙන්ම වඩන ලද්දේද ඒ වගේම අනුපිළිවෙලින් පුරුදු කරන ලද්දේද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒත නැත්තා මුළු ලෝකය ආලෝකවත් කරනවා කළු වලාකුලින් මිදුණු සඳ මණ්ඩලව. එතකොට මේ පින්වතුන් කල්පනා කරන්න ඕන මේවා ගත යුතු ප්‍රායෝගික පිහිට අරගෙන මේ තමන් මේ වටිනා සීලයක් සමාදන් වෙලා අද දින භාවනාව තම තමන්ගේ ප්‍රමාණයෙන් කළා. එතකොට මේ රජමාවතට වැටෙන්නේ ඒවා උපකාර කර ගන්නට ඕන. මේ කරගෙන මේ තමන් මේ බලාපොරොත්තු වෙන උත්තමාර්ථයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදය සඳහා මෙන්න මේ භාවනාව හරි ආකාර කරලා ඉක්මනින්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් නත් මිදලා උතුම්මමා මහණෙනිසන සෙන්ටර් සමාගාන්ට ඕනේ. එතකොට මේ අද දින කුරුණ ලද සීලයක් ළඟට කරන ලද භාවනාවක් මේ ආසන ලද ධර්ම දේශනාවක් තම තමන්ගේ අර කියාපු නිවන් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හේතුව උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ අතරෙම අවිචේසිත අකනිටා දක්වා යම් තාක් කෙනෙක් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වීමට කැමති නම් අනුමෝදන් වීම තුල තම තමන්ගේ ඒ කුසල උපනිශ්‍රය කරගෙන ප්‍රාර්ථනීය බෝධිඥ තුම මහා මහණෙනි සැනසෙත්වා කියන ප්‍රාර්ථනා තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාදි භුම්මට්ඨා දේවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා ශෝකප්පත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා ශෝකප්පත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භයා ශෝකප්පත්තාදී ශෝකා හුන්තු සබ්බේ විපාණිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු නමෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශවතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාං භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.